SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි දැන් මේ සූදානම් වන්නේ අපේ මාතෘභූමිය හා සම්බන්ධව වන තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. අපි විදේශගත ජන ප්‍රජාවක් විදිහට හිටියට අපි දන්නවා අපේ මව්බිමේ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන ආර්ථික බංකොලොත්භාවය, ඒ වගේම ආර්ථික ගැටලු පිළිබඳව බොහෝ දෙනෙක් ඒ පිළිබඳව සංවේදීව සිටින කාලවකවානුවක නිරන්තරයෙන්ම විමසෙන කාරණාවක්. ඒ වගේම ඡන්දකාල අභිමුවේදී ප්‍රකාශ වෙන කාරණාවක් තමයි මේ දූෂණ සහ වංචා හමුවේ රටට අහිමි වුණු ඩොලර් මුදල් නැවතත් රටට ලබා ගැනීමේ යම් ක්‍රමෝපායක් ස්ථාපිත කරන්න ඕනේ. අපි දන්නවා විවිධ පක්ෂ වශයෙන් උනත් මේ සම්බන්ධව අදහස් දැක්වීම සිදු කරනවා මහජන වේදිකාවල. අපි කොහොමාරි මේ හොරා කාපු සල්ලි ආපහු ලංකාවට අරගෙන එනවා කියලා. හැබැයි අපිට තොරතුරු වාර්තා වෙනවා පළවෙනි වතාවට ලංකාවට මේ වංචා සහ දූෂණ මගින් අහිමි වුණු මුදල් නැවතත් ලබා ගැනීමේ ක්‍රමෝපායක් පිළිබඳව හෙළිදරව් කරපු පුද්ගලයෙක් පිළිබඳව. ඔහු නීතිඥවරයෙක්, මේ වෙනකොට ඔස්ට්‍රේලියාවටත් ඇවිල්ලා ඉන්නවා. නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා තමයි පළවෙනි වතාවට මේ අයතා ක්‍රමෝපා මගින් උපයාගත්ත විදේශවලට යවලා තියෙන යම් යම් ස්ථානවල සංගවා තිබෙනවායි විවිධ පුද්ගලයන් අදහස් දක්වනු මේ මුදල් නැවතත් ලංකාවට ලබා ගැනීමේ ක්‍රමෝපායක් පිළිබඳව පළවෙනි වතාවට ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමක් කරන්නේ. ආචාර්ය නීතිවේදී චානක සේනානායක මහතා ඔස්ට්‍රේලියාවෙත් සිඩ්නි විශ්වවිද්‍යාලයේ සහ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපනය හදාරෝ පුද්ගලෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන පුද්ගලෙක්. ඉතින් ඔහු විටින් විට ඔස්ට්‍රේලියාවට ඇවිත් යනවා. දැන් මේ අවස්ථාවේදී ඔහු සිඩ්නි නුවර ඉන්නවා. එහෙමනම් ආචාර්ය චානක සේනානායක, අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ සාකච්ඡාවට SBS සිංහල වැඩසටහනට. ආයිබෝවන් කියලා.
ආයිබෝවන්.
හොඳයි, මුලින්ම කියන්න මොකක්ද මේ රටට අහිමි වුණු වංචා දූෂණ වලින් අහිමි වුණු මුදල් රටට නැවතත් ලබා ගන්න පුළුවන් කියලා ඔබ හෙළිදරව් කරන මේ ක්‍රමෝපාය?
ඇත්තටම මේක ලුච්චි පටන් ගන්න 2003 ඔක්තෝබර් 31 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රශ්නක්ද සම්මත කරා UN Convention Against Corruption කියලා, UN CAC කියලා. ඒ කියන්නේ දූෂණ විරෝධී ප්‍රශ්නක්තිය කියලා. මේකට එකල රටවල් 188ක් ප්‍රශ්නක්තිය අත්සන් කරා. ශ්‍රී ලංකාවත් මේකට අත්සන් කරා. ඇත්තටම දෛවීය සරදමක් විදිහට වර්තමාන ජනාධිපති එකල අගමැති, ඒ කියන්නේ 2004 අප්‍රේල් වෙනකන් ඔහු අගමැති වශයෙන් හිටියා. එකල ඔහුද මේකට අත්සන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නප්තිය අපි දීර්ඝ වශයෙන් බැලුවොත් මේ පස්වෙනි පරිච්ඡේදයේ මේ ප්‍රශ්නප්තිය කියලා තියෙන්නේ හොරා කාපු සල්ලි ගන්නෙ කොහොමද කියලා. ඊළඟ හත්වෙනි පරිච්ඡේදයේ තියෙනවා මොකද්ද මෙකනිසම් එක කියලා. ඒක තමයි ස්ටාර් කියන්නේ. ස්ටාර් කියන මෙකනිසම් එක හදලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක බැංකුවත් එක්ක හොයලා තමයි මේ හදලා තියෙන්නේ ස්ටාර් කියන ඕර්ගනයිසේෂන්. ඒක තමයි මෙකනිසම්. මේක ඉලිදැක්කුවේ 2007, ඒ කියන්නේ අදින් 17 වසරකට කලින්. ඉන්පසුව නොඑක් රටවල් දැනට රටවල් 141ක් මේගොල්ලන්ට ආරාධනා කළා ඒ රට තුළට ගෙන්නගෙන හොරා කාපු මුදල් තමන්ගේ රටට දැවත ලබාගෙන තිනවා. අපි පටන් ගත්තොත් පිලිපීනයේ මාකෝස් කේසිට මේ මෑතක් වෙනතුරුම පහුගිය අවුරුද්දෙත් පවා සියලුම රටවල් තමන්ගේ රටින් හොරා කන සල්ලි නැවත ලබා ගන්නවා. පුදු මේකට වගේ නම ශ්‍රීලන්තයත් ඔස්ට්‍රේලියාවත් මේකේ උන්ගේ සේවය ලබාගෙන තියෙනවා. එතකොට මේ 141ට ඉන්දියාවත් ඇතුළත්, පකිස්තානයත් ඇතුළත්, බංග්ලාදේශය ඇතුළත්, මැලේසියා වගේ රටවල නිතරම බොහොම ලේසියෙන් වැඩගන්න. මොකද මැලේසියා නිතර හොරකම් වෙනවා. ඒගොල්ලන් හොරකමක් වුණාම මාස 8 9 නැවත ඒ මුදල් ලාභ හොය කරගන්න. මොකද මේ සිස්ටම් එක එහෙ ඒ රටේ ස්ටැබ්ලිෂ් කරලා ඉවරයි. හැබැයි ලංකාවට, ලංකාව කවදාවත් කිව්වෙත් නැහැ මම කියනකම්. 2022 අප්‍රේල් මාසේ ඒ වෙනකොට මම ලංකාවේ හිටිය අරගලේ පවතින කාලේ, ඒ වෙනකොට මම සම්බන්ධ කරගෙන තිබ්බා ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනයේ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඔවුන්ගේ උපදෙස් මත මම අසන් මිලියනයක් ගැනීමේ ව්‍යාපාරයක් නිදහස් චතුරස්‍රයේ අප්‍රේල් අන්තිම සතියේ ආරම්භ කරා. ඊට සෑහෙන සහයෝගයක් ලැබුණා අසන් මිලියනය ලබා ගන්න. ඒක මේ ඔස්ට්‍රේලියාව, කැනඩාව, ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයනුත්, ලංකාවේ ඇතුළේ ඉන්න කට්ටියත්, අරගල භූමියෙත් මට අසන් ලබා දීම සම්පූර්ණ කරන්න සහයෝගය දුන්නා. එම අසන් ලබාගෙන පෙස්සම මම ඉදිරිපත් කරා මේ ස්ථා ආයතනයටත්, ලෝක බැංකුවටත්, ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත්. එහිදී මම ඉල්ලා සිටියා කරුණාකරලා මේ රටේ නායකයන්ට බල කරන්න මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති රට තුල පනවන්නයි කියලා.
ඕ දැන් ඔබ සඳහන් කරනවා මේ ස්ටා කියන ආයතනය කියන අපි තොරතුරු හොයලා බැලුවොතින් එහෙම ස්ටෝලන් ඇසට් රිකවරි කියන මේ ආයතනය ලෝක බැංකුවත් එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව වන ඒ අංශයත් එකට එකතුව හදපු මේ ස්ටා කියන ආයතනයෙන් මේ වංචා දූෂණ මගින් ආයතාලෙස උපයාගත්ත මුදල් යම්කිසි රටකට ආපහු අරගෙන දෙනවනම් කොහොමද ඒක සිද්ධ කරන්නේ? දැන් ඔබ සඳහන් කිරීමක් කළා කලින් ශ්‍රී ලංකාවේ එවක අගමැතිව හිටපු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රක්ෂප්තියට අත්සන් කළා ශ්‍රී ලංකාව වෙනුවෙන් කියලා. එතකොට යම්කිසි රටක් අනිවාර්යෙන් අත්සන් කළ තියෙන්න ඕනේද මේ ක්‍රමෝපාය හරහා මුදල් නැවත ලබා ගන්න?
ඒක තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ මේ ප්‍රක්ෂප්තිය පිළිගන්නවයි කියන එක තමයි අත්සන් කිරීමෙන් වෙන්නේ. ඉන්පසු මේ ප්‍රක්ෂප්තිය අනුව වැඩපිළිවෙලක් සකස් කරා. ඒක තමයි ස්ටාර් කියන්නේ. ඒකට රාජ්‍ය නායකයා විසින් නැත්නම් රට ඇතුළු වෙන්න බෑ, රාජ්‍ය නායකයා විසින් මේ ආයතනයට ලිපියක් යවන්න ඕනේ. ඒකට කියන්නේ අපි ඉන්විටේෂන් ලෙටර් එකක්, ඒ කියන්නේ ආරාධනා පත්‍රයක් යවන්න ඕනේ. කරුණාකරලා අපේ රටට පැමිණිලා මේ සම්බන්ධයෙන් අපි දන්න විදිහට පිටර ඩොලර් ගාණක් පිටරට ගිහිල්ලා තියෙනවා, අපි දන්නේ නැහැ කොහෙ තියෙන්නේ කියලා. කරුණාකරලා රටට ඇතුළු වෙලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට රටට ඇතුළු වෙන්න කියලා. දැන් ඒ ලියමන යවන්නේ, ඒ ලියමන යවන්න නැතුව තමයි ඉන්නේ. කිසිම රාජ්‍ය නායකයෙක් මෙතෙක් ඒ ලියමන යවලා නැහැ. නමුත් අනිකටවල වලින් යවලා තියෙනවා. ඒකයි මම කිව්වේ අර රටවල් 142ක්, ඒ වගේම වැඩසටහන් 566ක් දැන්ට කරලා තියෙනවා. එයින් මම කිව්වොත් එහෙම දෙලිපිච්චි මේ කොච්චර සල්ලි එක්කව කරලා තියෙනවද කියලා, සල්ලි වලින් අරන් දීලා තියෙනවා ඒ රටවල් වල ඩොලර් බිලියන 10ක්. ඊළඟට ද්‍රව්‍යමය, ඒ කියන්නේ යොච්ට්, එතකොට ප්‍රයිවේට් ජෙට්, එතකොට වාහන, එතකොට මෙමරබිලියාස්, ඔය තව රත්තරන්, ඔය වගේ එක එක දේවල් වල දාපු දේවල්. ඊළඟට ඔය අපි දන්නවා පැන්ඩෝරා පේපර්ස් කියලා තියෙනවා, ඒ තන් වල හංගපු සල්ලි අලන් දීලා තියෙනවා ඩොලර් බිලියන 16.5ක්. එතකොට ඩොලර් බිලියන 26ක් විතර මේ පහුගිය මේ 566 අරන් දීලා තියෙනවා. මේක ඉවර නෑ, මේක දැන් දිගට යන ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මේක ඇතුළු වුණාම මේක නිකන් පැකේජ් එකක් වගේ. ඒගොල්ලෝ ඇවිල්ලා අපි නිලධාරීන් පුහුණු කරනවා, මේ ආයතනයක් එස්ටැබ්ලිෂ් කරනවා, ඊළඟට රට වටාගේ ලෝක වටේ ගිහිල්ලා බලනවා අපේ කට්ටියගේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධ නිසා ඔවුන්ට තියෙනවා යම් කිසි බලයක් සහ හැකියාවක් අනිකටවල සමග සම්බන්ධ වෙලා ඒ සල්ලි ආපහු වරන් දෙන්න. ඒක තනියම රටකට කරන්න බැරි නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් මේක.
ඔව්, දැන් මේ දැන් ඔබ සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට සහ නීතිඥවරයෙක් විදිහට මේ සම්බන්ධව කරුණු පළවෙනි වතාවට හෙළිදරව් කරද්දි වටපිට හොයලා බලන්න ඇති ලංකාවේ අයථා ක්‍රමෝපායන් මගින් හොයාගත්ත මේ වංචා දූෂණ මගින් හොයාගත්ත මේ මුදල් කොපමණ ප්‍රමාණයක් විතර ඇතිද කියලා. අපිට හෙළිදරව් කිරීමේ පසුබිමක් තියෙනවද ඔබට ඒ සම්බන්ධව?
ඔව්, ඇත්තම දැන් ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටග්‍රිටි කියන ආයතනය ලංකාවේ 2014-14 කාලය තුලදී පමණක් ඩොලර් බිලියන 19ක් රටින් පිට කරලා තියෙනවා කියලා හොරගම් කරපු සල්ලි. ඒ 2014 වෙනකොට. ඒතකොට අද වෙනකොට 2024 කවුරු 10ක් ගිහිල්ලා. දැනට ඒගොල්ලෝ අනුමාන කරනවා ඩොලර් බිලියන 40ක් විතර රටින් පිට කරලා තියෙනවා හොරකම් කරපු සල්ලි තැන් තැන් වල හංගලා තියෙනවා විවිධ ක්‍රමවලට. නමුත් මතක තියාගන්න ඕන අපි අපේ විදේශ ණය ප්‍රමාණය මේ වෙනකොට ඩොලර් බිලියන 62ක් 63ක් විතර. ඒතකොට ඒකෙන් 3-2ක් එළියේ.
දැන් මේ කොයි වගේ ස්ථානවලද රටවලද මොන විදිහෙන්ද මේ සල්ලි යවලා තියෙන්නේ තැන්පත් කරලා තියෙන්නේ කියලා හෙළිදරව්වීමක් තියෙනවද මේ වෙනකොට?
ඒක ඩීටේල් විස්තරයක් නැති වුණත් දැන් අපිට බැලුවොත් මේ මම කිව්වර වැඩසටහන මේගොල්ලෝ 566ක් කරලා තියෙනවා කියලා.
ඔව්.
එතෙන්දී පොහොතරම් පෙළලා තියෙනවා මේක සල්ලි විදිහට තිබිලා තියෙනවා. ජෙට් තිබිලා තියෙනවා. අපේ පහුගිය කාලේ කතාවක් ආව නේද? ජෙට් එකක් එහෙම ඇවිල්ලා ගියා කියලා. කාගෙද මන්ද? පෞද්ගලිකව ජෙට් වලට තිබිලා තියෙනවා. යොච් තරන් දීලා තිබිලා ඔය යොච් තියෙනවා කියලා කියනවා උගන්ඩාව හරිය. ඒකත් අපි දන්නේ. එහෙම ඒ වගේ නොයෙක් විදිහට තියෙනවා. සමහර අයට හෝටල් අරන් දීලා තියෙනවා. සමහර අයට දීපල අරන් දීලා තියෙනවා. වටිනා කාර්, ඔර්ලෝසු නොයෙක් විදිහට තියෙනවා මේවා.
දැන් මේ ඔබ සඳහන් කරන්නේ මේ ලංකාව හා සම්බන්ධ දේවල්ද නැත්නම් විදේශ අනිත් රටවල් වල හෙළිදරව්ද?
ලංකාව හා සම්බන්ධයි, අනිකටලුත් එහෙමයි. හැමෝම ඒ ගන්න සල්ලි එක එක විදිහට තියෙනවා. නොයෙක් ආකාරයෙන් ඒව තැම්පත් කරලා තියෙනවා. දීපල විදිහට තැම්පත් කරලා තියෙනවා. සල්ලි විදිහටමත් තියෙනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය තේරෙන විදිහට මම කිව්වොත් තියෙනවා ෆ්ලයිට් ට්‍රැකර් එකක් වගේ. ඒ කියන්නේ ෆ්ලයිට් ට්‍රැකර් එකට අපිට පේනවා ෆ්ලයිට් එක කොහෙද යන්නේ කියලා. ෆ්ලයිට් එක යන විදිහට වගේ තමයි මේ ආයතන වලට තියෙන හැකියාවක්. ඒගොල්ලන් සොෆ්ට්වෙයාර් හරි ඒ වගේ දේවල් තියෙනවා. මේ ඩොලර් එකක් ලංකාවෙන් පිටරට හොරකම් කරලා එළියට ගියොත් ඒක කොහොමද යන්නේ කියලා, කොයි ආකාරයට යනවද කියලා. ඒ කියන්නේ කොයි රටට යනවද? ඔන්න දැන් ගියා මාලදිවෙන්න, එතනින් ඔන්න සීෂෙල්ස් වලට ගියා, ඔන්න එතනින් උගන්ඩාවට ගියා. එහෙනම් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. අපිට බෑ. ඒ නිසා තමයි මේ ජාත්‍යන්තර සංවිධානයක උදව් අවශ්‍යයි. අපට මේ සල්ලි ගණ්ඩ මේ සල්ලි ගණ්ඩ පුළුවන් සල්ලි ගණ්ඩ බෑ කියලා කියන්න විදිහක් නැහැ. මොකද සල්ලි ගණ්ඩ බෑ කියන්නේ තොරුම තමයි.
දැන් ඔබට මේ හිතන විදිහට මේ ලංකාවේ ඔය පාලනාධිකාරී විවිධ අපි දන්නවා රජයන් ගණනාවක් තිබුණා ඔබ කියන කාල පරාසය ඇතුළතදී විශේෂයෙන්ම මේ ස්ටාස් මේ ක්‍රමෝපාය ආරම්භ කළාට පස්සේ මේ සංවිධානය ආරම්භ කළාට පස්සේ මේ අය දැනගෙන හිටියේ නැද්ද මේක නැත්තම් දන්නේ නැද්ද නැත්තම් දන්නේ නැහැ වගේ ඉන්නවද මොකද ඔබට හිතෙන්නේ
මං හිතන්නේ දන්නේ නැහැ කියලා මොකද අපි දන්නවා අපි ගොඩක් සහෝදරවරු ඉන්නවා ඔය හොරාව හොරා මු හොරා කියලා කියනවා සමහර කට්ටියක් ඉන්නවා ෆයිල් උස්සන් එහාට මෙහාට යනවා නමුත් මේ කට්ටියට මේ එක කෙනෙකුටවත් බැරි වුණාද මේක කියන්න. අනික ලස්සනම දේ තමයි මේ ලෝකේ එකම රට හොරකම් කරලා බංකොලොත් වෙච්ච ලංකාව. මොකද IMF එකෙන් ඇවිල්ලා බලලා කිව්ව ලංකාව බංකොලොත් උනේ ඇයි කියලා. ඇයි උනේ හොරකම් කිරීම හා දූෂණය. එතකොට ඒ වගේම තමයි ලංකාව විතරයි එකම රට දකුණු ආසියාවේ එකම දේශපාලඥයෙක් හොරකම් කරා කියලා හිරේ නැති. මෙතෙක් කලකට මෙච්චර ගාන හොරකම් කරලත් කිසිම දේශපාලඥයෙක් නැහැ හිරේ. හොරකමට ඉන්දියාවේ ඉන්නවා පකිස්තානයේ ඉන්නවා බංග්ලාදේශයේ ඉන්නවා මාලදිවයිනෙත් ඉන්නවා නමුත් අපේ ලංකාවේ එක්කෙනෙක්වත්
නැහැ. ඔව් දැන් මේ ක්‍රමෝපාය දැන් ඔබ හෙළිදරව් කළානේ. දැන් මේක ක්‍රියාත්මක වීම උදෙසා මොනවද එක්ක මහජනතාව පැත්තෙන් හරි නැත්නම් දේශපාලකයන්ගෙන් හරි ඒ දේශපාලන පාර්ශව පැත්තෙන් හරි මොකද්ද වෙන්න ඕනේ දැන් ඊළඟට?
ඇත්තටම වෙන්න ඕනේ කියන්නේ දැන් මහජනයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ මම දැන් කරා. කරා කියන්නේ අස්සම් මිලියනයක් අරගෙන ඒගොල්ලන්ට දුන්නා. මහජනතාව මේ දේ බලාගෙන ඉන්නවා කියලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. දැන් අපට අවස්ථා දෙකදී පොඩි ජයග්‍රහණ දෙකක් ආවා පොඩි නෙමෙයි සාමාන්‍ය ජයග්‍රහණ දෙකක් IMF එකට අපි කිව්වා මේකට කොන්දේසි පනවන්න කියලා. අපි දැන් කවුරුත් දන්නවා ගිය අවුරුද්දේ 2023 පාර්ලිමේන්තු විවෘත කිරීමේදී රාජාසන කතාවේදී ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මෙම හොරා කාපු ධනය නැවත අර කර ගැනීම සඳහා නීති පනවනවා. ඒ නීති පනවීම මම කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමක් පිටයි කියලා. එතකොට ඒක තමයි ඒක ජයග්‍රහණය. ඊළඟට දැන් IMF එකෙන් රිලීස් කරන්න ඕන තුන්වෙනි කොටස තාම රිලීස් කරන්නේ නැහැ. ඒකට ආයෙ දාලා තියෙනවා ඒ පනෝපු නීතිය ජනාධිපතිතුමා පැනවුවන නීතියක් ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවට ගෙනාවානේ. නමුත් ඒ නීතිය දාලා තියෙනවා යටින් දාලා තියෙනවා මේක වලංගු වන්නේ අද සිට පමණයි. يعني ඉස්සරහට රකම් කරනවට විතරයි කියලා. ඒ වගේම එතනදී ඒ පනතර ඇතුළත් කළා නැහැ මේ කොහොමද මේක රිකවර් කරගන්නේ කියලා රිකවර් කරගන්නවා කියන එක. ඒ ටික ඇතුළු කරන්ඩ එහෙම කරනකන් තුන්වෙනි වාරිකේ නිදහස් කරන්නේ නැහැ කියලා IMF එක නැවත කියලා තියෙනවා. ඉතින් ඇත්තම වෙන්න ඕන රාජ්‍ය නායකයාට බොහොම දෙයක් බොහොම බොහොම පැහැදිලි දෙයක් කරන්න තියෙන්නේ. කොලයක් අරගෙන ලියමනක් කියලා යවන්නයි තියෙන්නේ රට ඇතුළටනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක අවශ්‍ය දේවල් කරලා දෙනවා.
ඒ කියන්නේ දැන් ඔය මේ ලෝන් රීස්ට්‍රක්චර් කරන එක නොවන හින්දා නෙමේද IMF එක තුන්වෙනි වාරිකේ නිදහස් නොකර ඉන්නේ?
ඒකත් එක හේතුවක් අරකත් එක හේතුවක්. ඒක හේතු කීපයක් වල තියෙනවා. අර අර පනත සම්පූර්ණ නැහැ. ඒක බොරුවට දාලා තියෙන්නේ. ලෝන්ස් රීස්ට්‍රක්චර් කළා නැහැ. ඒකත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම දැන් මම මේ සම්බන්ධයෙන් සහයෝගය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන්ට වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින හැමෝටම ලිව්වා. එන්න අනුර කුමාර දිසානායකට, සජිත් ප්‍රේමදාසට, ඊළඟට රෙන් වික්‍රමසිංහට, මෛත්‍රීපාල සිරිසේනට වගේ හැමෝටම ලිව්වා මේක සඳහා මට සහයෝගයක් දක්වන්න. මේ අස්සම් අරගෙන නිවැරදි කරන්න කියලා. නමුත් එකම එක දේශපාලන පක්ෂයක නායකයෙක් පමණයි මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිචාරයක් දැක්වුවේ. ඒ කවුරුත් නෙමෙයි වර්තමානයේ සමග ජනබල විනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. අඩුමාන එන්න කියලා මම ඇහුවා මේක කරන්න පුළුවන්ද මේක වෙන දෙයක්ද මොකද්ද මේ කරන්නේ කොහොමද කියලා ව්‍යංශපිසි විමසීමක්වත් කරේ ඒ පක්ෂිය පමණයි.
එතකොට ඔහු කිව්වද මේ ඔහු බැරි වෙලාවත් බලයකට ආපු කාලෙක ඔහුගේ රජයක් හැටතේ මේ වගේ මේ ස්ටාර් සංවිධානයට ලංකාවට ආරාධනා කළා මේක පිහිටවනවා කියලා ඔහු ඒ වෙනුවෙන් නිශ්චිත ප්‍රකාශයක් කළාද?
මට නිශ්චිත ප්‍රකාශයක් කරා. නමුත් දැන් ඔහු හැම හැස්වීමකදීම වගේ කී කී යනවාද? අපි දේ කරනවා අපිට ඒක කරන්න පුළුවන් ඒක කරන්න පුළුවන් අපි ගා කත්ති අපි ගාව ඉන්නවා.
හොඳයි චානක, දැන් මේ විදිහට මේ සොරාගත් මුදල් නැවත ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් කියලා ඔබ මේ හෙළිදරව් කරපු කාරණාව හරහා ඒ සිදු කරන්නේ කොහොමද කියන ක්‍රමෝපාය ඔබ හෙළිදරව් කළා. දැන් එහෙමනම් ඔබ මේ ගත්ත ක්‍රියාමාර්ගයේ ඊළඟ පියවර විදිහට ඔබ මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඊළඟ පියවර තමයි අපි ඡන්ද දෙකක් එනවා. මහමැතිවරණයක් එනවා, ඒ වගේම ජනාධිපතිවරණයක් එනවා. අපේ ඡන්දදායකයන් බුද්ධිමත් විය යුතුයි. මෙය කළ හැකි රාජ්‍ය නායකයෙක් පත් කරගත යුතුයි. එතකොට එතුමාට කරන්න තියෙන එකම දෙයයි මේකට ලියමන යවන්න විතරයි. නමුත් මේක පටන් ගත්තට පස්සේ මේක අවසානයක් වෙන්නේ නැහැ. මේක දිගටම තියෙන දෙයක්. එතකොට තමයි යම් කිසි කෙනෙක් හොරකම් කරොත් ඒක මාස ගානකින් ආපහු නැවත හොයාගන්න පුළුවන්. අපිට දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අවුරුදු 10ක් 15ක් ගියව ගන්න ටිකක් කල් ගියයි යන්න පුළුවන්. නමුත් අද හෙට සිදුවෙන හොරකම් ඉදිරියට වෙන හොරකම් වලින් ඉක්මනින් ඒ දේ ලබා ගන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් විදිහට මැලේසියාවේ $ බිලියනක් හොරකම් කරා ගිය අවුරුද්දේ ඒ බිලියනේ මාස 9කින් ඒක හොරගං කරේ මැලේසියාවෙන් අරංගිල තිබ් ඉන්දුනීසියාවට ඒක තැන්පත් කරලා තිබ්බ සිංගප්පූරුවේ ඒ සල්වලින් ජෙට් එකක් කරන් තියෙනවා ඇමරිකාවේ ඒක කොහොම කියන්නේ වටේ ගිය හැටි ඒ ටික ඔක්කොම සියල්ලම මාස 9ක් කරද්දී ආපහු මේ ප්‍රෝග්‍රෑම් එක හරහා මැලේසියාවට ලබා දුන්නා. ඉතින් ඒ වෙලෙත් තත්ත්වයක් කරන්න පුළුවන් වුණේ ඒගොල්ලන් ගාව මේ සිස්ටම් එක දාලා තියෙන හින්දා. ඉතින් අපේ එකේ සිස්ටම් එක දැම්මට පස්සේ කාටවත් ඉස්සරහට හොරකම් කරන්න බෑ හොරකම් කරත් ඉක්මනින්ම අය කරගන්නත් පුළුවන්.
දැන් චානක ඔබට හිතෙන්නේ නැද්ද දැන් අපි දන්නවා දේශපාලකයෝ දැන් වඩාත් ප්‍රබලව මේ ගැන කතා කරයි ඡන්දයට ආසන්න වෙද්දී. හැබැයි මේ කවුරුත් මේවා මේ නිකන් මහජන වේදිකාවල කිව්වට ප්‍රමාණවත්ද මේවා ඔවුන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට නිසි ක්‍රමෝපාය මොකක්ද කියන කාරණා සහිතව ඇතුළත් වෙන්න ඕනේ නේද? මොකද ඔබට හිතෙන්නේ පිළිබඳව?
අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන. දැන් අනිවාර්යෙන් දැන් මේක මම දැන් ඉදිරිපත් කරපු නිසා මේක මම ලංකාවේ සියලු දෙනාම දැනුවත් කරපු නිසා දැන් මේකෙන් හැංගිලා ඉන්න කාටවත් බෑ. මේක කරන්නම වෙනවා. පාර්ලිමේන්තු පවා දැන් කතා වෙන නිසා හැම කෙනෙක්ම දැන් මේ ගැන දන්නවා. මේ ගැන ඇහ ගහගෙන බලන් ඉන්නවා. කෝ ලියවන ඇරියද? ඇයි ලියවන ඇරින් නැත්තේ? කෝ ස්ටාර් සංවිධානය ලංකාවට ආවද? ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. අපිත් ඉන්නවා. අපිත් සහයෝගය දක්වන්නේ ඒ දේ කරන්න පුළුවන් කරනවා කියලා ප්‍රතිඥාවක් දෙන පක්ෂයකට පමණයි.
ඔව්, දේශපාලනයටම පමණක් මේ වගකීම් බාර දෙන්නේ නැතුව මේ සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ට කරන්න පුළුවන් බලපෑම මොකක්ද?
ඇත්තම ඒ ප්‍රෙෂර් ගෲප් එකක් විතර ඉන්නව ඇරණුකට රාජ්‍ය නායකයාගේ අවසරයක් නැතුව කිසිම රටකට ඇතුළු වෙන්න බෑ තවත් කණ්ඩායමකට. ඒකට අනිවාර්යෙන් වීසා ඕනේ. රාජ්‍ය නායකයාට පුළුවන් ඕන නවත්තන්න ඉන්නේ ඒකනේ. ඔව්, ඒ ඉඳ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතුමයි මේ දේ කරන්න.
හොඳයි, අපි එහෙමනම් අද මේ අවධානයට ලක් කරේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැමිණලා සිටින ශ්‍රී ලංකාවේ නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා සමග. ඔහු පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේදී හෙළිදරව් කරපු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වීමට ප්‍රධාන කරුණක්ව පවතින වංචා සහ දූෂණ අයථා ක්‍රියාමාර්ගවලින් උපයාගත් ධනය නැවතත් ශ්‍රී ලංකාවට ලබා දීමේ ක්‍රමෝපාය මොකක්ද කියන ඔහු හෙළිදරව් කරපු කාරණාව පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න. එහෙමනම් චානක බොහොම ස්තුතියි SBS සිංහල සේවයට කතා බහ කළාට, මේ තොරතුරු හෙළිදරව් කළාට.
බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවට ලබා දීම සම්බන්ධයෙන්.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.